ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පිඥාති අපි භවනා වැඩමුළුවේ 11 වෙනි ධර්ම දේශනාව සඳහා අවස්ථාව ලැබකිරලා කරගෙන තියෙනවා. ඉතින් අපි ධර්ම දේශනාව ආරම්භ කරන කලින් සියලු දෙනාම ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ අත්ති ඉදප් පච්චයා විඥානාන්ති ති පුත්තේන සතානන්ද අත්ති තිස්ස වචනියං කිම් පච්චයා විධානං විඥානාන්ති इति චේවදේය නාම රූප පච්චයා විඥානාන්ති ඉච්ඡස්ස වචනියං තීති. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි මහා නිධාන සූත්‍රය වටිනා සූත්‍රයක් සර්වඥාන්ස විසින් දේශනා කරන්න ඉදිච්ච අපි ඒක මාතෘකාව වශයෙන් තියාගෙන මේ වැඩමුළුවේ ඒකේ අවසාන අංකයේ ඉඳලා ක්‍රමයෙන් මුල දක්වා ප්‍රභවය දක්වා ගමන් කරමින් ඉන්න අවස්ථාවක්. ඒ සඳහා ඒ පරිසම්පාදාංක එක එකක් අපේ ශක්ති ප්‍රමාණයට සර්වඥ පාඨය උද්දුත කරගෙන අපි අපේ භාවනා ජීවිතය සම්බන්ධ කරගෙන අපි දන්න ධර්ම ඥානයත් එක්ක ගලපමින් මෙතෙක් ඇවිල්ලා තියෙනවා. ඒ සඳහා ඒ දක්වා අපු ගමනේදී අපි ඊයේ ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්න යෙදුනේ ඒ සියලු ස්පර්ශයන්ට ආහාර සපේන මේ නාම රූපය, එහෙම නැත්නම් අපි ගන්න මේ අරමුණ කියලා වගේ ගන්න එක. ඒ සඳහා මොකද්ද ආසන්න කාරණා වෙන්නේ? ඒකට අදාළ හේතු ප්‍රත්‍ය නිදාණයේ සම්භවය මොකද්ද කියලා. එතනදී සර්වඥාන්තේ සඳහන් කරන්නේ මේ විඥාණය නාම රූපයට හේතු ප්‍රත්‍ය සම්භවය නිදාණය වෙනවයි කියලා. දැන් අද ඉදිරිපත් කරන පාඩයේදී අත්තිපච්චා විඥානಂತಿ අත්ති ඉදපච්චා විඥානಂತಿ इति පුත්තේන සතානන්ද අත්තිතිස වචනිය. ඒ නාම රූපයන් සහතික කරලන වළංගු භාවයටපත් කරන විඥාණය සඳහාත් අදාළ හේතුවක් ඇත්තේද, ආසන්න කාරණාවක් ඇත්තේද යම් කිසි විදියකට ප්‍රශ්නයක් නැගුවොත් ඕකියන්න කියනවා. එදී යම් කිසි කෙනෙක් ඇහුවොත් කිම් පච්චා විඥානಂತಿ इति චේවදේය, මේ විඥාණයට ඔය කියන ප්‍රත්‍ය මොකද්ද කියලා. නාම රූප පච්චා විඥානಂತಿ ඉච්ඡස වචනිය. ඒකට කියන්නේ කියනවා විඥාණයට හේතුව නාම රූපය කියලා. දැන් මෙතෙක් වෙනකන් අපි රේඛීය ක්‍රමයට පිටිපස්සට ගියා. ගියාට පස්සේ මෙතනදී ඊයේ නාම රූපිත හේතු වෙච්ච ප්‍රත්‍ය වෙච්ච විඥානය ගැන කතා කරනකොට විඥානෙට නාම රූප හේතු වෙනවයි කියලා මෙතන අර සාමාන්‍ය පටිච්චසමුප්පන්න ක්‍රමයට වෙනස්ස මහා නිදාන සූත්‍රයේදී සුවිශේෂී සම්දිස්ථානයක් සර්වඥාන්සේ ගෙන හරපාන. ඉතින් ඒක අපේ පවතින සම්ප්‍රදාන කූල අර්ථ කතාවට අනුව උඟක් අමාරුයි විනිවිදලන්න තේරුම් අරගන්න. ඒ විතරක් නෙවෙයි, ඇත්ත වශයෙන් කියනවා නම් භාෂාවකින් ව්‍යාකරණයකින් නිරුක්තිපත වලින් විස්තර කර ගන්නත් තමයි. ඒ මොකද ඒක තේරුම් ගත්ත ඉස්සලා හිටපු මනුස්සයා නෙවෙයි තේරුම් ගත්තට පස්සේ ඉතුරු වෙන්නේ. අනිවාර්යයෙන්ම මනුස්සයා තේරුම් ගන්න මනුස්සයා අඹරවගෙන එයා තේරිච්ච කෙනෙක් බවට පත් කරගෙනයි මේ සම්දිස්ථානයේ දිගහැරෙන්නේ. ඒක නිසා එතන අර කළු ලෑල්ලක ලියලා ගුරුවරයෙක් කියලා දෙන විෂයක් ඉගෙන ගන්න ශිෂ්‍යෙක් වශයෙන් කර ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේකට බැහැ ගන්න සිද්ධ වෙනවා. බැහැලා ඒක තමන් තුළින් අවබෝධ කරනකොට ඒ පුද්ගලයාගේ හැවහැලෙනවා. අර තිබුණු අවිද්‍යාව නැත්තම් අයින් වෙලා වෙනසක් ඇති නොවුනොත් ඒ තාක්කල් ඒ කෙනාට කියනවා මේක මට තේරෙන්නේ නැහැ කියලා. ඒ නිසා මෙතෙන්ට යනකම් ඒ ව්‍යාකරණ වචන আদি වචන නිරුත්තිපද සේලම වළංගුයි. මෙතෙන් යහට ගිය ගමන් ඒ ඔක්කොම අවලංගු වෙලා අපි බටහිර මානසිකත්වයේ තියෙන වචනයක් ණයට ගත්තොත් යටි හිතට බහිඳ වෙනවා. මෙතෙන් දැනගන් තියෙනවා අපිට තර්කයට, ව්‍යාකරණයට, භාෂාවට, ණය විපස්සනාවට අල්ලන්න පුළුවන්. මෙතනින් එහාට යනකොට තමන්ුත් ඒකට අහු වෙන විදිය ඇඹරිලා තියෙනවා. ඒක සූත්‍ර කරගන්න මම හිතන්නේ ඒක නිසා මේ ධර්ම දේශනාවක් ඇහුවයි කියලා විචක්ෂණව ධර්ම දේශනාවක් පැවැත්වුවයි කියලා ඒක සම්නිවේදනය කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් අපිට උත්සාහ කරන්න වෙන කරන්න දෙයක් නැහැ. ඒ උත්සාහ කරන්න වෙන්නේ මේ වචනම පාවිච්චි කළා තමයි. ඒ උත්සාහ කරන්න වෙන්නේ මේ ව්‍යාකරණයෙන් පාවිච්චි කරලා. මේ සම්මුතියෙන් පාවිච්චි කරලා. ඉතින් අපිට කරන්න තියෙන්නේ ඒක කවදා හෝ ප්‍රත්‍යක්ෂ වශයෙන් සිද්ධ වෙනකන් ඒකම හැපි ඒකම යදී ඒකම භාවනා කර කර ඒකම බහුලීගත කර කර ඉන්න එකයි. අන්න එහෙම කරන වෙලාවකට විශේෂයෙන් මේ වගේ උරදීලායදී කටයුතු කරන යෝගාවචරයෙකුට ආහඬ වෙන නැත්තම් තේරුම් ගන්න වෙන ප්‍රශ්නයක් තමයි කිම්පච්චා විඥානන්ති කියලා. මේ විඥානය කියන එක වෙනමම හිටගෙන දිගටම පවතින ඒකටම සුවිශේෂී ආවේනික ලක්ෂණ සහිත නයිසර්ගික ගතිලයි සහිත එකක්ද නැත්නම් විඥානේ එතන එතන හට ගන්න එකක්ද කියලා බැලුවොත් එතෙන් තියෙනම විශාල වෙනසක්. ආත්ම සංඥාව එන්න නම් විඥානේ දිගට පවතින එකක් කියලා කියන්න ඕන. ඒ සඳහා ආත්ම සංඥාවට බරව කියලා ඒක විදික විචිනකින් කියනවා මහායාන අදහස් වල ආලේ විඥානය කියලා අඩියෙන්ම තියෙන විඥානයක් තියෙනවා කියලා හඳුනාගෙන තියෙනවා. ඒකට සාපේක්ෂව තේරවාදී භවංගේ කියලා එකක් හඳුනාගෙන තියෙනවා. ඒක දිගටම තියෙනයි කියලා ඒ අර්ථ දෙන ඇත්ත කතා කරනවා. මොන් මෙතනදී සුද්ධ වශයෙන්ම සර්වඥන්සේ සඳහන් කරලා දෙනවා එහෙම දිගට පවතින දෙයක් නැහැ. එතන එතන පුහුට්ටු වෙමින් එතන එතන හට ගන්න දෙයක් විඥානය කියන්නේ කිදප්පච්චේ දෙයක්. ඒකට හේතු වෙන්නේ නාම රූප දෙක. එතනේ නාම රූප දෙක අදහස් කරනකොට ඒ අර භවංග කතාවල් ගන්න එතන සම්ප්‍රදාන කුල අර්ථ කතාවල් දෙන ඇත්තෝ නාම ධර්ම කියනකොට හිතත් චෛතසික දෙකයි චිත්ත චෛතසික දෙකම නාම ධර්ම කියනවා. නමුත් මෙතනදී පොතු අරලා ගත්තොත් විශේෂුරු කරලා විස්තර කරලා ගත්තොත් පතුරු ගහලා ගත්තොත් සර්වඥාසිකේ දේශනාවේදී නාම ධර්ම කියලා සඳහන් කරන්නේ වේදනා සංඥා පස්ස චේතනා මනසිකාර කියන පහ විතරයි. ඒකේ නාම ධර්ම වල විඥානේ නැහැ. ඔය මේ සම්මාදිට්ඨි වගේ සූත්‍ර වල සාරිපුත්‍ර සෝවාන්සේ නාම ධර්ම විශ්ලේෂණ කරනකොට වේදනා සඤ්ඤා චේතනා පස්ස මනසිකාර කියන ධර්ම පහ නාම කොටස් වලට දාලා තියෙනවා. ඊට පස්සේ රූප කොටස් කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වල සඤ්ඤාව. අත් වශයෙන්ම පඨවි ආපෝ තේජෝ වල තියෙන ආකාර ලිංග නිමිති උද්දේශ කියන ටික විතරයි රූප ධර්ම වෙන්නේ. එතකොට මේ නාම ධර්ම ඕන වෙනවා අර පඨවි කොටස් වල ආකාර ලිංග නිද්දේශ අරමුණු දැනගන්න. ඉතින් නාම ධර්ම විතරක් තිබිලා බෑ රූප ධර්මත් තියෙන්න ඕනේ. ඒ රූප ධර්ම මේකයි කියලා දැනගන්න නිසා නාම රූප දෙක එකතු වෙනකොට එකිනෙක ප්‍රත්‍ය වෙලා තමයි මේ පහට වියෝලින් ආපෝ ධාතුව වෙන් කරලා හඳුනගන්නේ නාම ධර්ම. ඉතින් ඒ දෙක වෙන් කරලා හඳුනගන්න පහටවි කියලා විශේෂ ගුණයක් තියෙන්න ඕනේ. ඒවට ධාතු කියන නම දෙන්නේ ඒ ස්වභාවයේ ඉව ධාරණව. පහටවි ධාතුව බුදුහමර පහළ වුණත් නැතත් අපි භාවනා කළත් නැතත් ඒ පඨවි ධාතුවේ තද ස්වභාවය, ශෛල ස්වභාවය, ඝන බව, මෙලෙක් බව, සුබදු බව, ගුරු ස්වභාව ධාරණවයි එක කවුරක්කට ලකුණු ගන්න කරන වැඩක් නෙවෙයි. තීජෝ ධාතුව ඒක උණුසුම් සිතිල් ස්වභාවය ධාරණා. එතකොට අර වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර වලින් උණුසුමෙන් සිසිලස වෙන් කළා හඳුනන ආපෝ ධාතු තේජෝ ධාතු වෙන් කළ හඳුන්වනවා. නමුත් ඒ සඳහා නාම ධර්ම පාවිච්චි කරන්නේ තේජෝ ධාතුවේ තියෙන ආකාර ලිංග නිමිති උද්දේශ කියන රූප සංඥා. ඉතින් මේ දෙක එකතු වෙච්චාම නාම රූප දෙක කියලා කියනවා. මේ නාම රූප දෙකේම මේ පඨවි ධාතුව ගත්තොත් ඕන වෙලාවක තද ගතිය ඉස්සලා මෙලෙක් ගතියට මාරු වෙන්න පුළුවන්. මේ සුමුදුර තිබුණ එක මේ ගුරුසු වෙනවා. තේජෝ ධාතුව මේ උණුසුම තිබුණ එක කාටවත් නොකිය පෙර සංඥාවක් නොදී වහාම සීතලට මාරු වෙනවා. ඉතින් මේ වගේ චපල මේ තරම් කිසිම චාරයක් නැතුව මාරු වෙන රූප ධර්ම හෝ එවගේ සංඥා හෝ එතන වේදනා පස්ස වේදනා චේතනා පස්ස මනසිකාර කියන මේ ධර්ම වල තියෙන වහා විලස් වෙන සුළු ගතියක් තියෙද්දී ඒ දෙක පදනම් කර නැති වෙච්ච විඥානයේ ස්ථිරතාවයක් තියෙන්න පුළුවන් ද කියලා බුදුහාමුදුරුවෝ අරතරන් සීග්‍රේ මිනසෙන නාම කොටසකුත් අරතරම් කිසිම වගකීම එකන සුර චපලව වෙනස් වෙන රූප කොටසකුත් ඇති වෙච්ච නාම රූප පදනම් කරන ඇති වෙච්ච විඥානයේ කෙසේනම් ස්ථිර සාර වේද කියලා. නමුත් මේ විහර තර්කානුකූලව විස්තර කරනකොට උඩ ජැක් ගහන්න වෙනවා මේක ස්ථිරව තියෙනවා කියන්නේ ආලේ විඥානයක් දාගෙන එහෙම නැත්නම් මේ භවංගයක් දාගෙන ඉතින් ඒක භවංග කතාවල් සූත්‍ර පිටකේ නැහැ. හැබැයි භවග්ග කියන වචනයක් තියෙනවා. විඥාන ස්රෝතේ කියන වචන තියෙනවා. ඉතින් මේක මේ එක දිගට පවතිනවා කියන මායාව නැත්නම් අත්ත් සංඥාව නැත්නම් මිච්ඡා දිච්චිය එහෙම නැත්නම් අයෝනසෝ මානසිකාරය අටුවාව තුළට රින්ගගෙන තියෙනවා. අටුවාචාරින් වාසයේ කකුල් දෙක අස්සෙන් දන්නේ නැතු. ඒසො දිගටම තියෙන්නේ මොකද්ද? මේ විඥානය එක දිගට පවතිනවා කියන එක. ඉතින් ඒකෙදී ඒව පිළිබඳව ඇත්තටම සන්තෝෂ වෙන්න පුළුවන් අපි ඔය චතුකුරුන්ද ස්වාමීන් වහන්සේගේ ඇත්තු. මේවා ගැන හරියට හොයලා ඒ ස්වාමීන් වහන්සේ මෙවැනි මත ඇති නොවීමට දීලා තියෙන සාධක සූත්‍ර ගැන අර දක්වනවා. ඒකෙදී සර්වචන්නාංශයේ එක සූත්‍රයක් ගැන අර පාළේ ස්වාමීන් වහන්සේ කියනවා. මහානි මේ පංචස්කන්ධය අරගෙන යම් කිසි කෙනෙකුට ආත්ම සංඥාවක් ලාවට හරි ගන්න ඕනේ නම් මේ අවුරුද්ද දෙක තුනක් හතරක් පවතින ශරීරය ආත්මයි කියලා ගන්න එක ලාභයි කියලා කියනවා. මොකද ඒක දිගට හිටිනවා. නමුත් ඒ රූපය වෙනුවට වේදනාව එච්චරක්වත් කෙටි හිටින්නේ නැහැ. මේ සැප දුකට මාරු වෙනවා. මේ දැනෙන දේ නොදැනෙන දේ බවට මාරු වෙනවා. ඒ නිසා මෙවැනි චපල වේදනාවක් රූපේ තරම්වත් වටින්නේ නැහැ කියලා කියනවා ආත්ම සංඥාවෙන් ගන්න. ඊට පස්සේ සංඥාව අපි හඳුනා ගැනීම සඳහා තියෙන ලකුණු. ඒවා එකින් එකට පොඩ පොඩ මාරු වෙනවා. අපි පළවෙනි සැරේ දකින්නකොට තියෙන අදහස නෙවෙයි දෙවෙනි සැරේ තුන්වෙනි සැරේ හතරවෙනි සැරේ. මේ සංඥාව සීක්‍රේ මාරනවා වේදනාවලටත් වෙලෙට. ඊට පස්සේ සංස්කාර කියලා කියන්නේ චේතනා. එහෙම නැත්නම් අදිෂ්ඨාන. එහෙම නැත්නම් අපේ ආශාවල් ටික බලපුරුදු කණ්ඩික ඇබ්බැහි ටික එව්වත් වෙනස් වෙනවා. ඒක සංඥාවටත් දෙපණින් වෙනස් වෙනවා. අන්තිමටම උපමාවක්වත් දෙන්න වරන් දෙන්න තරම් බැරුව ඉතාම ශීඝ්‍රයෙන් වෙනස් වෙන දේ විඥානයේ ඒකට ආත්මය කියලා කියන්න වටින්නේම නැති දේ. ගැළපෙන්නේම නැති දේ. ඒ වුණාට ඒ Hindu ආගමේ ඒ විෂ්ණු විඥානය කියලා හඳුනගෙන තියෙනවා. අන්තිමටම මේ බුද්ධ ආගමට බොහොම සමාන අදහසක් ඇති කරගෙන මේ සියල්ලම වෙනස් වුණාට වෙනස් නොවන දෙයක් බ්‍රහ්මයාටයි අපිටයි ජීවාත්මයටයි පරමාත්මයටයි සුවිශේෂ වූ විඥානයක් තියෙනවා. ඒ විඥානේ මේ කැඩලා ගිහිල්ලා තියෙන එක එකකට පොඩි පොඩි කැලි හැවිලා තියෙනවා. ඒවට කියනවා ජීවාත්මය කියලා. ওই ජීවාත්මය පරමාත්මයට එකතු වීම තමයි විමුක්තිය කියන්නේ. ඒ නිසා 100%ක් පරමාත්මය අදහපන්. ඔබ වැරදට පස්සේ ඒකට ගිහිල්ලා ඒ කැලලත් මහත්මයට හේතු වෙච්චාම විමුක්තිය ලැබෙනවා කියන්නේ. ඒ පැතිරිච්ච ස්වභාවයට ක්‍රිෂ්ණ විඥානය කියලා කියනවා. විෂ්ණු විඥානය කියලා කියනවා. ඉතින් ඊට බොහොම සමාන කතාවක් තමයි මේ පටලවගත්තට පස්සේ අටුවාවේ සඳහන් කරලා තියෙන්නේ. මේ විඥානයක දිගට තියෙනවා. උප්පත්ති විඥානමයි මැරෙන්නේ, මැරිච්ච විඥානමයි ඊගාටෙන්නේ. ඒකට මේ භවංගය කියලා කියනවායි කියලා. ඉතින් මේ දේවල් බංකොලොත් වෙනකොට මේ කම්පැනි වලට කරන වැඩ වගේ දේවල්. අර ඊක සාරගත අවබෝධ කරන්න උත්සාහ කරනකොට ඔය විඥානයේ නාම රූප මත රඳා පවතිනවයි කියලා කියන කෙනාට ඒ විඥානයේ තියෙන භංගුරු ස්වභාවය සවිවර ස්වභාවයේ තේරෙන නිසා ඒ කෙනාට තියෙන මොන මතයක් හැදුවත් මේ විඥානයේ විඳින්නම් හදන්නේ ඔක්කොම බොරු. ඔක්කොම කල්පවතින් නැති දේවල්. ඒ නිසා අර මතේ මේ මතේ නැත්නම් මේ තේරවාදී කියලා හරි එකක් කඩාගෙන වෙන් කරගන්න හදනවා නම් ඒ හරහා අනිවාර්යයෙන්ම ආත්මවාදයක් තියෙනවා. මේක දිගට පවතින මොකද්ද තියෙනවද? ඒ හරහා තමයි අපිට මේ සංස්කෘතියක් ආගමක් රටක් ජාතියක් වශයෙන් එකතු කරගෙන ඒක පවත්තන එක ලොකුයි නිවන් දකින්නට වැඩිය. මම බස් එකේ තාපුවර ඔටුවා ගෙටේ උඩ පස්සේ නිකන් ඔළුව දාගන්න ඉඩ දීපු ගමන් ඒක ගෙටාවට පස්සේ අර ඉන්න මිනිහටත් ඉන්න නැහැ. ආ ඉතින් ඒ වුණාට අද සාහසික භාවය කොච්චරද කියනවනම් Taman නිවනක් දකින්න කටයුතු කරන මනුස්සයා ආත්මార్థකාමීක් බවත් රට ජාති ආගම රකින්න උත්සාහ කරන මනුස්සයා ජාතිවාදී හිතයිසී මනුස්සයෙක් බවත් කියන තරමට අපේ සාහිත්‍ය සාහසික වෙලා තියෙනවා. මෙහෙම එකක් නෙවෙයි අත්‍යන්ත බුදුරජාණන් වහන්සේගේ ආభాසයෙන් ලැබිච්ච සිංහල සාහිත්‍යය. සිංහල සාහිත්‍යයේ නිතරම දැනගෙන හිටියා මේකේ තියෙන නිස්සාරකම. අපි මේ බටහිරට බැන්නට බටහිරෙත් එකයි අපිත් වෙලා තියෙන ක්‍රම හැටියට මේ විඥාණයට පණක් දීලා දිගට පවතින එකක් කිව්වට පස්සේ මේ විඥාණය පවතින්නේ නාම රූපය කියලා පිළිගන්න පුදුමාකාර බයක් තියෙනවා. අපිට හිතෙනවා මේ නිදාගන්න ඉස්සෙල්ලා ඉන්න මිනිහම තමයි හිටින්නේ කියලා. එයා තමයි ඒ කැලිටිකමයි මේ තියෙන්නේ නිසා ඒකමයි මේ දිගට පවතින්නේ කියලා කවදාකවත් ඒක වෙනස් වුණොත් හෙල්ලුම් කෑවොත් නඩු කියන තරමට අයිතිවාසිකම් ඉල්ලනවා. මොකද මේ විඥානයේ පවතින්නේ එතන එතන මතුවෙන නාම රූපයේ එල්ලීගෙන කියන එක පිළිගන්න කැමති නැති නිසා. ඒ නිසා යම් වෙලාවක මේ භාවනා කරනකොට මට එකපාරට සීතලක් දැනෙනවා. ඇයි ඒ කියලා අහනවා. මට එකපාරට උණුසුමක් දැනෙනවා. ඇයි ඒ කියලා අහනවා. මට එකපාරට පැත්තක් තේරෙන්නේ නැතුව කියනවා. ඇයි ඒ කියලා අහනවා. මට මේ ආනාපානේ හොඳට තිබුණ එක රවුමට කරගෙන පටන් ගත්ත මොකද ඒ කියලා අහනවා. ඒ මොකද අර විඥානේ ස්ථිරයි. ඒ නිසා විඥානේ පදනගෙන නාම රූපත් ස්ථිරයි. මේ මෙච්චර මේ ස්ථිර ලෝකෙ මොකද මේ හිතපොගන් කරගෙන පටන් ගන්න. මොකද නිකන් සීතල වෙන්න පටන් ගන්නවා. මොකද නිකන් උෂ්ණ වෙන්න පටන් ගන්න. එහෙම වෙන්න දෙන්න බෑ. මම භාවනා කරන නිසා කොහොමනක්වත් වෙන්න බෑ. මම දන් දීලා තියෙනවා, සිල් රැකලා තියෙනවා. ඒ නිසා කරකෙන්න බෑ. රත් වෙන්න බෑ. සීතල වෙන්න බෑ. ඒකේ තියෙන්න ඕනේ. ඔන්න අපිට ආගම නිසා දීලා තියෙන නිච්ච සංඥාවේ බරපතලකම ඒ නිසා පොඩි මැස්සෙක් වැහුවත් ඉතින් නඩු. නමුත් එතන එතන මේක අහට ගන්න දෙයක් බව තේරුම් ගන්න නම් කොච්චර සෙල්ලක්කාර වෙන්න ඕනද කියලා මම ওই වචනේ පාවිච්චි කරනවා. සාහසිකයි කියන වචනේ ඒක ඇත්තටම ත්‍රිපිටකයේ බොහොම අඩුවෙන් වගේ සඳහන් වෙලා තියෙන චර සඳහන් වෙලා නැහැ. ඒකට පුදුමාකාර විදිහේ විප්ලවීය හැඟීමක් එහෙම නැත්නම් රැඩිකල් වාදී හැඟීමක් තියෙන්න ඕනේ. ඒ නාම රූපය කියන මේ කෙහෙල් පතුරු වගේ දෙයකින් හදපු පුටුවක් මේ විඥානය කියන එකේ වාඩි වෙන්න බෑ. ඒසර මනමාලයක් ගෙදෙට්ට ආවම මනමාලේ ආමනේද්ද කියලා බලන්න කෙහෙල් පතුරුලින් පුටුවක් අදලා සූද දෙද්දක් අහලා තියෙනවලු. ඊසි මනමාලයා ගිහිල්ලා දක්කලා ඉඳගත්ත ගමන් ඇනිච්චම දැක් ගාලා උඹට ගෑණියක් දෙන්න වටින්නේ නැහැ කියනවා. ඒසර කරන්නේ පුටු පොඩ්ඩක් අදිනවා. දැන් මොනවත් පරණ මිනිස්සු කියලා කරන පුටු ඇදින පොඩ්ඩක් මෙහාට අදිනවා කියලා බලන්න මේක ඒක අයියද කියලා බලන්න. ඒක නිකන් මේ අයකට අර මිනිසුන්ට පුටු අයිතිකාරයට පනෝපනසර කෙනෙහිල්ලක් තියෙනවා. ඒ හොල්ලලා බල තමයි වාඩි වෙන්නේ. ඒ වගේ මේ කේල්පතුළු වලින් හදපු නැත්නම් රටහුණු වගේ සයුවර දෙකෙන් හදපු මේ විඥානේ අල්ලගෙන ඒක මගේ විඥානේ කියාගත්තට පස්සේ ඒ මනසට ජාති ජරා මරණ කියන එක බරපතල ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා මේ විඥානේ තියෙන භංගුර ස්වභාවය, විඥානේ තියෙන සවිවර ස්වභාවය, විඥානේ තියෙන චන භංගුර බව එතන එතන උප්පත්ති ස්වභාවය දන්නවනම් ඒ කෙනා වයසට යන්න බෑ. හැම වෙලාවෙම තරුණව ඉන්න ඕනේ. හැම වෙලාවෙම එළඹ සිට සිහියෙන් නැත්තම් ඊගාවට එන චිත්තක්ෂණයේ තියෙන නාම භාවයට සාදර වෙනවා. විඥානේ ස්ථිරයි, නිට්ටයයි කියන කෙනා ඒක ස්ථිර කරගන්න ස්වභාවයෙන් ඉඩක් නැහැ. ඒක නිතර වෙනස් වෙන නිසා වෙනස් වෙන හැම වෙලාවෙම තැවෙනවා. මම මේ නිශ්චිතසාරව මගේ දන් දීලා දීලා කරලා ආධ්‍යාත්මයක් හදාගෙන සම්මා ජීවෙන් ජීවත් වෙද්දී මෙන්න බොලේ මේක වෙනස් වෙලා එහෙම කොහොමද? ඉතිල් කාලා ඉසපීරා කොණ්ඩ වැඳපු මං මෙන්න බොලේ මේ ගෑණිට මං එපාලු දැන්. පින්න බෑ. ගසනගලා පොල් කඩලා ගාලා දුන්නම මෙන්න බොලේ මේ ගෑණිට මං එපාලු දැන් මේ ශරීරය මට කියන විදිහට ඉන්න ඕනේ. ඒක පොඩ්ඩක් හරි කෙස් වැටුනොත් ඇමරලි වැටුනොත් දතක් වැටුනොත් ඉතින් නඩු. ඒ තරමටම අර මේක මේ ඇත්තට කාගවත් දෝෂයක් නෙවෙයි. මේ කෙලස්තොල තියෙන ස්වරූපේ මේ නිත්‍ය සංඥා. මේ නිත්‍ය සංඥාවට රූප යම් ප්‍රමාණයකට සාක්ෂි දෙනවා. ඒ නිසා පසු කාලින අටුවාචාර්යන් වහන්සේලා නැත්තම් ඔය අභිධර්ම විග්‍රහ කරන ඇත්තෝ රූපේ චිත්තක්ෂණ 17ක් පවතින බවත් නාමයේ එකම චිත්තක්ෂණයක් පවතින බවත් ඔන්න ගණන් හදලා කියනවා. නාම ධර්ම එක චිත්තක්ෂණයයි. රූප ධර්ම චිත්තක්ෂණ 17ක් පවතිනවා. ඇත්තටම ආත්මය කියනවා 17 පවතින එක වටිනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. බුදුහාම වෙන කාලේ 17 ඉලක්කම තිබෙන්නේ නැහැ. ඔබ පසු කායින් හදාගත්ත දේවල් වේදනා විහිිත පස්සේ සංඥා සංස්කාර විඥාන විඥානේ තමයි තාමත්ම ලහු පරිවර්තක පිටු වැඩිච වඳුරෙක් වාගේ අත්ෙන් අතට පනින්නේ මේ අත් බලන්න විතරයි උනේ ඌට ඕනේ බලනකොටම කැල්කියුලේෂන් එක වෙලා ඉවරයි පැල්ලේ ඉවරයි ඒ තරම් විඥානයක් අල්ලගෙන මේ තංගලන දැඟලිල්ල ඉතින් ඒ නිසා නාම රූප හටගන්නේ විඥානේ නිසා විඥානේ හටගන්නේ නාම රූප නිසායි කියලා කියන මේ වටවලල්ලේ යෑම නිසා තර්කයට ඉන් ඔබට යන්න බෑ. ව්‍යාකරණයට භාෂාවට ණය විපස්සනාට ඉන් ඔබට යන්න බෑ. ඒ ටික සරුවත්න විශේෂය. ඒ කියන නිසා මේ මහා නිධාන සූත්‍රයේ ওই විඥාන ස්කන්ධයට එහා තින සංස්කාර ස්කන්ධයයි අවිජ්ජා ස්කන්ධය පෙන්වන්නේ නැහැ. අවිද්‍යා සංස්කාර දෙක පෙන්වන්නේ නැහැ. නාම රූප ප්‍රතිපස තින සලායතන පෙන්වන්නේ නැහැ. හැබැයි පොදු න්‍යාය පෙන්වන ඉතිහාස්මින් සති ඉදං හෝති යස්මින් අසති ඉදං නොහෝති මේ ඇති කල්ලි මේවන්නේ මේ නැති කල්ලි මේනවන්නේ මේ මේ නිරුද්ධ වෙන කල්ලි මේ විරුද්ධ වන්නේ නිරුද්ධ වන්නේ කියන එක පේන. නමුත් ඒ විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය විඥාන කියන මේ සංදිස්ථානට ගෙනල්ලා මේ සංදිස්ථානයේදී අර සංස්කාර ස්කන්ධයත් වැඩ කරනවා. සංස්කාර වල තමයි චේතනා කියලා ඔය නාම ස්කන්ධය ඉතලාම වේදනා සංඥා චේතනා කියන දන්න චේතන කියන්නේ සංස්කාර. ඒ වගේම අවිද්‍යාවක් තියෙනවා මේ විඥානේ ස්ථිරයි කියලා. ඒ වගේම මේ නාම රූප කොටස් ස්ථිරයි. මෙහා එතන එතන පහළ වෙන දේවල් නෙවෙයි. මේවා ස්ථිරයි කියන නිත්‍ය සංඥාවේ මට විපල්ලාස කියලා කියනවා සංඥා විපල්ලාස කියලා කියනවා. මේ නිසා ඒ අවිද්‍යාවේ පෝෂණය ලැබෙන මේ විඥාණයට කොච්චර අනිෂ්ඨිර වුණත් නিত্য නිෂ්ඨිර දෙයක් වශයෙන් මේ විරාජමාන හැසිරෙන්න පුළුවන් පෘථග්ජනයාගේ මනස තුල. රහතන් වහන්සේගේ මනස තුල ඒකට ඉඩක් නැහැ. රහතන් වහන්සේ හොඳටම දන්නවා මේක తాවකාලිකව පැවතිච්ච දෙයක්. ඒ නිසා රහතන් වහන්සේගේ විඥානය අපපතිටිස විඥානයක්. ඒකට සමහර වෙලාවට අනිදස්සන විඥානයක් කියලා කියනවා. ඒකේ නාම රූපයන්ගේ පිළිබිඹුව ඔය ඝන බහලව පහළ වෙන්නේ නැහැ. ඒක නිකන් අහස යන වලාකුලක් වගේ කරුලෑලකලිය ඔබ සටහන් රටෝන් පාටක් වගේ පහළ වුණාට මකල යන සුළුයි. පිළිඹිබු වෙන්නේ නැහැ. ඒක නිකන් උදාහරණයක් වශයෙන් කියනවා නම් ඒක රහත් විඥානයක තියෙන ඡායාව කැමරා එක දින නෙගටිව් එකක් වගේ. නමුත් පුතඥයාගේ රහත් විඥානය ඒක පොසිටිව් එකක් වගේ. එතන යට එක පේනවා රූප සටහන් ලස්සන මේ ස්ථිරයක් මේ පුරුෂයෙක් ඔක්කොම පේනවා රිසොලූෂන් එක හොඳටම තියෙනවා. ඒ කියන්නේ විඥානයේ අන්තිම මොඩයි. අන්තිම අවිද්‍යාව බරයි. රහතන් වහන්සේගේ නෙගටිව් එක වැටෙනවා. එහෙනම් ඒක දිහා බලනකොට අර තියෙන ලකුණු පෙනුනට ප්‍රියමනාප පොදුන රස දෙන විදියකට නෙමෙයි තියෙන්නේ. ඒ නිසා කවදාහරි පොසිටිව් එක නෙගටිව් වෙන වෙලාවේ තමයි මේ නාම රූප නිසා විඥානය හට ගන්නවා විඥාන නිසා නාම රූප හට ගන්නවා කියන මේ වෙනස තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා භාවනා කරගෙන යනකොට යනකොට සාර්ථක භාවනා පරියන්තයක් පාසා යෝගාවචරයට මේ විඥානීයේ තියෙන පුස් බව, කෝම්බේ, භංගුර බව, සවිවර බව පෙන්වලා දෙනවා. පෙන්නඳ පෙන්නඳ අසත්පුරුෂයන්ට බය ඇති වෙනවා. පෙන්නඳ පෙන්නඳ අසත්පුරුෂයන්ට නීරස වෙනවා. පෙන්නඳ පෙන්නඳ අසත්පුරුෂයන්ට ඒක නිදි මතක් ඇති වෙනවා. ඒකාකාරී බවක් ඇති වෙනවා බයක් ඇති කරනවා අසරණකමක් පෙන්වනවා ඒ මොකද එයාගේ මානසිකාරයේ වැරදි. එයා මේ විඥානේ ස්ථිරයි භාවනාවේදී හැම වෙලාවෙම කෙනහිල්ලක් වෙන්නේ විඥානේ ස්ථිරභාවයෙන්. නමුත් සත්පුරුෂයා සද්ධර්මයේ අහපු කෙනා ඒ විඥානේ තියෙන එක පාර නිඳ ගියා වගේ වැටලා එනකොට තියෙනවා අන්න මිනිහාගේ පුස්ත තේරුණා. අන්න මිනිහට අල්ල ගන්න තැනක් නැති බව තේරුණා. ඊට පස්සේ ආපහු සිහිය එනකොටම අපි කොච්චර හයියේ අර නැති වෙච්ච එක අල්ලනවද කියලා කියන්නේ අපි අර නිත්‍ය සංඥාව නැවත බදාගන්න හැටි. කොච්චර හොඳට භාවනා කරත් මේ ගැසිල්ල නතර කරන්න බෑ. ගැසිල්ල අපිට නතරුණයි කියලා. නතර වුණාට ඒ අතර වාරේ ගැස්සුනේ නැතත් අතර වාරයේදී හිටියද නැද්ද කියලා මතක නැහැ. කාලය පිළිබඳ සංඥාව සහ දේශය පිළිබඳ සංඥාව මැකෙන. මේ විඥානේ වැඩ කරන කාල දේශ කාලමාන දේශමාන දෙකේ. ওই දෙක නැති වෙච්ච ගමන් මම යන්නේ. මාන්නේ නැහැ. තෘෂ්ණාව නැහැ. නමුත් භාවනා කරන කෙනා වෙන්නේ නිකං ක්ලාන්ත වුණා වගේ, මැරිලා උපන්නා වගේ, ගස්සලා තැරියා වගේ. ඉතින් ඒක බයක් වෙනවා. අනතුරුදායක හැඟීමක් වෙනවා, තර්ජනයක් වෙනවා, කම්මැලිකමක් වෙනවා, නිදිමතක් වෙනවා. ඒ දන්නේ නැති කෙනාට. ඉතින් මේක කමටහන සුද්ධ කරනවායි කියලා කියන්නේ භාවනාව හරිනම් අන්‍ය වගේ නම් කරන්න බැරි අපපතිට්ටං අනාරම්මණං අපවත්තං කියන පැවැත්මක් නැති අරමුණු කරන්න බැරි ප්‍රතිෂ්ඨාවක් නැති තැනකට වැටෙන නිකම් පෝරකේ ලෑල්ල ඇද්දා වගේ ඩොග් ගාලා වැටෙනවා. එතකොට නිත්‍ය සංඥාවෙන් එකකට පයි. නිත්‍ය සංඥාවෙන් එකකට අනතුරුදායකයි. ඊට පස්සේ මේ භාවනා ක්‍රමය අතාරින්න. ඒ ගුරුරයා අතාරින්න. ඒ කමටහන අතාරිනවා. නමුත් කවදා හෝ කමටහන සුද්ධ වුණා නම් එයාට තිරිත් තෑග්ග දීලා තියෙන්නේ බාරගෙන නැහැ. හැම වෙලාවෙම තෑග්ග දෙනවා බාර ගන්නෑ. ඒක නිසාම ඒ පටහිර ලෝකයේ ප්‍රකාශයක් තියෙනවා තෑග්ග දීමට වැඩිය වටින තෑග්ග බාර ගන්න කියලා. ඒ නිසා භාවනාව සාර්ථක වෙන හැම වෙලාවකම අපකරා ඒ විඥානීය නාම රූප නැමැති මේ తాවකාලික දේ හට ගන්න බවත් ඒකට වර එක මේ බුදුහාමුදුරන්ගේ තියෙන නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවේ තෙදවත්කම නිසා විඥාණයට එක දිගට මට ඕම් බලපම් පවත්තන්න පුළුවන් කියන අඳුරේ පා ගන්න බැරුව යනවා. පා ගන්න බැරි වෙනකොට බුදුහා මේ යෝගාවචරය ගන්නේ විඥාණය නැවත ඇති කරන්න ඕනේ කෙලෙස් වල පැත්තද මායාවේ පැත්තද නැත්නම් බුදුහාමරගේ පැත්තද කියලා බැලුවොත් ඒක නම් කල්යතු කියන්න බෑ. ඒක තන්නේ කරම අහඹයක්. නමුත් බනහල ධර්ම සාකච්ඡා කරලා කමටහන සුද්ධ කරගෙන අත නෑර දිගට ඒතියේදී භාවනා කරන මනුස්සයාට නම් වඳින්න වටිනවා. ඒ කෙනාට වඳින්න වටිනා මොකද ඒ තරම්ම අනිශ්චිතතාවයකට නැත්නම් නිත්‍ය සංඥාවෙ ඉන්න කෙනෙක් මේ අනිත්‍ය සංඥාව සාදර වෙන හැටි. නැත්නම් නිත්‍ය සංඥාවේ ඉඳපු තර්කණයක් න්‍යායක් කල්පනා ක්‍රමයක් අන්ති සංඥාවට මාරු වෙන හැටි එක ජීවිතයක් ඇතුළත වෙන්න බෑ කියලා බුදුහාමුදුරුවෝන්ට ඉස්සල්ලා හිතුවේ. නමුත් යෝගාවචර ඉස්සල්ලා මේක තේරුම් ගන්න වෙලාවේදී අර බුදු නුවණ යන තඹුතු ජනසික අනුකම්පාවෙන් දීව මේ ක්‍රමය එයා තමන් ස්වයන් සිද්ධ කරගත්තට පස්සේ අමාරුවෙන් තමයි ඊට පස්සේ අර ලාවට ඇති වෙන මේ අනිත්‍යතාවය අනිත් නැති බව අනාරම්මන බව වෙන්න ඇති මධ්‍යම ප්‍රතිපදා මේක තමයි දිනු කරන්න ඕනේ මේකයි භවනා කියන්නේ මේකයි බහුලීගත කරනවා කියන්නේ කියලා ඒ මත වෙනස වෙච්ච ගමන් ඒ මනස තුල ඇති වෙන්න ක්‍රම සාවිදි තියෙනවා සම්මාජීවී අදාළ අනන්තවත් ක්‍රම සාවිදි තියෙනවා සම්මා වාචාව හදාගන්න අනන්තවත් ක්‍රම තියෙනවා සම්මා කම්මන්තිය හදාගන්න ඒ වෙනස වෙන්නේ නැතුව මේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීවය කියන එක හදන්න හදනවා කියලා කියන්නේ ඒ කුෂ්ට රෝගියෙකුට ආයිත්තන් ආභරණ සරසන්න හදනවා වගේ කුෂ්ට රෝගියට මොන ආභරණ දැම්ම ලස්සන කරන්න බෑ. ඒ වගේමට පය බර වායට පිටිකර අය බෙහෙත් බැන්දට සනිපෙන්නේ නැහැ. අවශ්‍ය වෙනවා මේ අනිත්‍යතාවය නැත්නම් අනිත්‍ය ලක්ෂණය එන තමයි අනිත්‍ය සංඥාව අමෝරාවි තිත්ත බෙහෙතක් බොන්නා වගේ දාගත්තට පස්සේ ඊටු ටික හැදෙනවා කියන එක බුදු ජානක සඳහන් කරන ප්‍රඥාව ආවනම් සීලය හැදෙනවා කියලා කහන්න දෙයක් නැහැ කිය. පඤ්ඤාවත් අසයන් මේ පඤ්ඤාවතෝ සීලං අත්ති පඤ්ඤා අත්ති සීලං යම් තැනක මේ ප්‍රඥාව නැත්තම් එතකම් කරන සීලය බොහෝ විට සීලබ්බත පරමාසයක් නිකන් තමනුත්‍රවටින අනුමුත්‍රවට මෙනාරක වැඩක් නෙවෙයි. ප්‍රඥා නැතුව කරන සිල්ලකිනේ නරක වැඩක් නෙවෙයි. නමුත් ඒක මුල් බහින්නේ නැහැ. ඒක නිකන් බොල් ඇට ටිකක් අරගෙන ගලක් උඩ පුරවා වගේ කවදා හරි මේ මිනිස්යාට මේ හිස් වෙච්ච නාම රූප නැත්නම් බොල් නාම රූප දෙකක් මත අරගත්ත මේ බොල් විඥානයක් මත ගෙන යන ගමනක් මේකේ තියෙන්නේ කියලා මේ ස්ථිරසාර නිත්‍ය කරන්න හදනදී අනිත්‍යයි කියන දැනගත්තට පස්සේ තමයි එයාට මේ ජීවිතයේ සන්දර්භය ජීවිතයේ මෙහෙවල යන්න උන කොහටද කියන එක තේරුම් ගන්න පටන් ගන්න. ඒ නිසා අපි මෙතෙක් කිනාපු දේශනාවල තියෙන එක විදිහක අදහසක් මුදුන්පත් කරගන්න හදනව නම් මේ වෙලාවේදී මේ උදුන්පත් කරගන්න හදන්නේ විඥානය කියලා කියන්නේ එහෙම එක දිගට පවතින එකක් නෙවෙයි. දෙවෙනියට අපි බැලුවොත් භවනාදී අපි හැමදාම ගන්න නිදර්ශනයක් කරගත්තොත් ඒ නාම රූපයක් වශයෙන් ආනාපානය හඳුනාගන්න මේ ආස්වාද ප්‍රසවාසයේ මේ ඒකේ වෙන්කොට හඳුනාගන්න ගතිය කියන මෙන්න මේ දෙක ජීවන් වෙන්න ආරනකොට නාම රූප දෙක ඒ විදිහට ගෙවන් වෙන්න ආරනකොට විඥාණයට එතන කොක්ක ගහ ගන්න බැරි වෙනවා. පය තියාගන්න තරක් නැති වෙනකොට එක පාරට මෙනවා හිස්තනක් එතන විඥාණයේ ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ. ඒ අවස්ථාවට කිට්ටු කරනකොට තමයි දැනුණොත් බයක් එනවා. පළවෙනි සැරේ එන්නේ පළවෙනි සැරේ එන්නේ ඒකට වැටිලා ගොඩ එනකොට ගැස්සෙන ගතිය තියෙනවා. ඊට පස්සේ භවනා හරියන්න හරියන්න ඒ ආනපන දෙක ගෙවෙන්න ඒ හිත ගොඩාක් මායාකාරී වැඩ වගේ කරනවා. ඒ චීති යෝගාවචරය දිගටම ප්‍රයත්නය අරගෙන ගියොත් යම් දවසක වෙනදටත් වඩා අන්දතෝ ආනපනේ සිං වෙලා තියෙද්දී ඒ තුල වේදන නැති චේතන නැති ස්පර්ශ නැති මානසිකාරේ නැති එහෙම නැත්නම් හිතක්වත් නැහැ කියන මට්ටමට වගේ ඒ තුල මේ වේදනාවකට ස්පර්ශ කරන දෙයක් නැහැ. ස්පර්ශ කරනවා ස්පර්ශ කරන දෙයක් නැහැ. අවේදිත මේ අදුක්කම සුඛය ජප දුක දෙක නැහැ. සංඥා වශයෙන් ගන්න දෙයක් නැහැ. ඇතුළත පිටත වේදයක් නැහැ. ස්පර්ශ කරන දෙයක්වත් නැහැ. ඒ නිසා මේ පසපංචවක ධර්ම වල වේදනා සංඥා චේතන පස මානසිකාර කියන දේවල් නැති වුණාට මොකද්ද පැවැත්මක් තියෙනවා සතියට අහු වෙනවා ඒක. ඒ වෙලාවේදී තේරෙනවා ඒ වෙච්ච දේ ඇතුළත අන්තර්ගතේ මතකෙට යන්නේ. ඒ වෙලාවේදී රිබන් එක ඇදෙන්නේ පෑනේ තින්ත නැතුව වගේ. ඇදිලා යනවා බ්ලැන්ක් එකක් තියෙන. ඉතින් මේ බ්ලැන්ක් එක පේන්නේ අසත්පුරුෂයාට අපරාධ මෙච්චර ලස්සන ජීවිතය අර මල්මාල් ජීවිතය කිසිම සිද්ධියක් නැතුව නිකම්ම නිකම් පතෝලොද්දක් එක මතක් කරනවා වගේ. එපා වෙනවා. නමුත් මේ විඥාණයට ප්‍රතිෂ්ඨාවක ලබන්න බැරි තරක් 100%ක්ම නෙමෙයි කිට්ටු කරන්න පුළුවන් තරක් මෙතන තියෙනවා කියලා දැනගෙන ඒ කෙනාට තීරණෝති අවස්ථාවේදී තමයි තමයි කය පවත්තන්න බෑ. මොක කොතන හිටියද කියලා දන්නේ නැහැ. මතකයක් හිටින්නේ නැහැ. දේතේ කාලයකන මතකයක් නැති වුණයි කියලා ඒක ඒ විඥානයේ ප්‍රතිෂ්ඨාවක් නැති පැවැත්මක් නැති අරමුණක් නැති මොකද්ද සුවිශේෂී පිවිතුරු අවස්ථාවක් කියලා ඒක බහුලීගත කරන පරියන්ක හදා ගන්න පටන් ගත්තොත් එnde විඥානයේ තියෙන ඒ භංගුරු ස්වභාවය විඥානයේ තියෙන ඒ සවිවර ස්වභාවය තේරෙන පටන් ගන්නවා. ඊට පස්සේ ඒකට හුරු වුණාට පස්සේ ඒක සිද්ධි කරගත්තට පස්සේ තමන්ට කමඨාන සුද්ධ වෙන්න ඕනේ. මේක මේ පරියංගයට ඇවිල්ලා හොඳට සමබර වෙලා භාවනා ශාලාවක් ඇතුළත විතරක් නෙවෙයි මේ වගේ මේ විඥානයේ ලුහුටන තැන් සක්මණේදී සක්මන් භාවනා කරනකොට සමහරවිට තමන්ට මතකයක් ඉතුරු වෙන්නේ නැහැ. ඔහේ සක්මන් කරනවා මං ඒ වෙලාවේ හිතුවේ මොනවද? පය වදිනවා දැනුණාද? සක්මන මම හිතලා කරාද? මොනක්වත් මතක නැතුව ඒ සක්මන නිකන් පියුම් පිට ඇවිදින එකක් වගේ බලාකුළු උඩ ඇවිදින එකක් වගේ හුදුවට තේරෙන පටන් ගන්නවා. ඒ වෙනතන් එදිනෙදා තමයි හැමදාම පුරුද්දට කරන වැඩ. එදිනෙදා අනිවාර්ය මේ රූටින් එකේ කරන වැඩකට හුදුවට සතුටුමත්ව කරලා බැලුවොත් ඒ වැඩේ කරාද නැද්ද කියලා මතක නැහැ. ඒ සමහර වෙලාවට ඒ කරපු වැඩේම දෙවෙනි සැරේ කරන වෙලාවල් එනවා. මේ දවස්වල බෙහෙත්තු කැප් පාවිච්චි කරනවා. දවසට දෙසරයක් ගන්න තියෙනවා. මට දැන් මචන් දෙසරයක් ගත්තද එක සැරේද ගත්තේ තුන් සැරයක් ගත්තද කියලා. ඒ කුටිම වාඩි වෙලා ඒ බෙහෙතෙන් පිට වෙලා අර උණු වතුර ටික බොනකට පස්සේ දැන් මේ කන්නේ පළවෙනි සැරේටද දෙවෙනි සැරේටද කියලා මතක නැහැ. මොකද ඒක මහා ලොකු දෙයක් නෙවෙයි. ඉතින් බෙහෙතල මං කැමතිත් නැහැ. මතක නැහැ දෙකද තුනද කියන්න මතක නැහැ. ඉතින් කවුරුට ඇහුවොත් බෙහෙත් ගන්නවද කියලා ඔව් කියන වෙලාවලුත් තියෙනවා. නෑ කියන වෙලාවලුත් තියෙනවා. මොකද ඒ වැඩේ සිද්ධ වෙනවා ඒකේ මතකයට මොනවාකට ඉතුරු වෙන්නේ නැහැ. හැමදාම මේ වගේ කරන වැඩ ගත්තොත් ඒකෙන් කිසිම සාරයක් හරයක් මතකෙට යන්නේ නැහැ. ඉතින් ඌයිද පේන්න තියෙනවා දැන් හොඳට හැමදාම ඩ්‍රයිවිං කරන මනුස්සයෙන් අහන්න ෆස්ට් ගියර් එකට සෙකන්ඩ් එකට තර්ඩ් එකට දාන මතකද කියලා. දැන් නම් ඔටෝමැටික් ක්ලච් එනකොට ඔය ප්‍රශ්නේ කොහොමදක්වත් අහන්න දෙයක් නැහැ. නැත්නම් টොප් එකට දැම්මම පස්සේ යනවා දන්නවා. ඉස්සර බලන්න ඩ්‍රයිවිං පුරුදු වෙන කාලේ ෆස්ට් එකෙන් සෙකන්ඩ් එකට දාන්න පැය කීයක් යනවද කියලා. මටිවිටි මිනිස්සු නැති කවුරුත් නැතිලා බලන්න එකතක් බලලා තමයි සෙකන්ඩ් එකට දාන්නේ. මොකද නැත්තම් මග හිටිනවා. ඔස්ටිගේ හරියට නොක්කම ආවෙ නැත්නම් ඉන්ජිනේර කෙනෙක් නොක්කලා හිටිනවා. දැන් තමන්ගේම ගෑරේජ් එකෙන් තමන්ගේම කාර් එක ගන්න තමන් හැමදාම පාර්ට් යනකොට අර අර මුළු සිද්ධියම මතක නැහැ. ඉතින් මෙව්වයිද මොකද වෙන්නේ? ඒ වගේ වේදනාවක්, චේතනාවක්, ස්පර්ශයක්, සංඥාවක්, මානසිකාරයක් තියෙනවා. තිබුණාට මොකද ඒක විඥානේ ඒකේ ප්‍රතිස්ථාවක් ලබන්නේ. ඒක නිකන් පුරුද්දට යනවා. මේකට සතිය දෙන්නත් මොකද වෙන්නේ? චටි දෙමුතේන රූක දෙකකින් වැඩේ වෙනවා. නොකරනවමත් නෙවෙයි. ඒ මෙන්න මේක මේ මේ මේක තියෙන මේක හරිම මේ ජීවයක් කවන බැටරි චාර්ජ් කරන සිස්ටම් එකක් මේ. අපි මේ හොඳ වටිනා දේ අමතක කරලා මේ පිසුති කියන්නේ සයිවිලා තියෙන්නේ. ඒකට හොඳට සතිය පිහිටෙව්වොත් ඒ වෙන පටන් ගන්නවා කරන්න ඕන වැඩේ perfectly වෙනවා. හැබැයි මම නෑ. මතක ගියන්නේ නෑ. ඇක්සිඩන්ට් උත් නැහැ. හොඳට යනවා. ඉතින් මේ ගැන මේ ඒකයි ওই විඥානයේ තියෙන ඔය ගැට ගහන ගතිය එකතු කරන්න ඒ කටුකුරු දේශානංශයම ඇදලා පෙන්නනවා මේ සාකච්ඡාවක්. ඒක අපි අර කියපු විදිහට මහා කොට්ටිස ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර සාංශිකෙන් අහන්නේ. ඒකදී කොට්ටිස සාංශේ රහත් වෙලා ප්‍රශ්න අහනවා ඒ උනාට. අපි කිව්වේ රහතන් ඇතුළේ ප්‍රශ්න අහන්නේ කියලානේ. ප්‍රශ්න අහනවා. කොට්ටිස සාංශනාතේ ගිහිලා අනව සාරිපුත්‍ර සාලඟට ගිහිලා පත්කඩේලා තුන්සරයක් වැඳලා එවැනි සාරිපුත්‍ර මේ ජරා මරණ කියන එක ඒ කියන්නේ අපිට ජීවිතයේ තාම අධිමාත දුකනේ ජාති ව්‍යාධි මරණ මේක තමන් කරන දෙයක්ද අනුන් කරන දෙයක්ද නැත්නම් දෙගොල්ලම එකතු වෙලා කරන දෙයක්ද නැත්නම් අහේතුක වෙන දෙයක්ද කියලා සයන්කතම් පරංකතම් සයන්කතම් පරංකතම් අදිච්ච සම්පන්නම් සයන්කතම් කියලා කියන්නේ මේ ජරා මරණ ව්‍යාධිය මා විසින් ඉල්ලගෙන ගාපු පරිප්පුවක්ද මේ එහෙම නැත්නම් අල්ලපගෙද මිචා වුණියමක් කරලාද? ජරා ව්‍යාධි මරණ. එතෙන් දෙගොල්ලම එකතු වෙලාද? එහෙම නැත්නම් කිසියම් හේතුවක් නැතුව ඔහෙ වෙන එකක්ද? සාර්ගතුතන්ද කියනවා සායන්කතන් කියනකොට නැහැ කියනවා. පරංකතන් කියනකොට නැහැ කියනවා. අදිච්ච සම්පන්නන් කියනකොට නැහැ කියනවා. දෙගොල්ලම එකතුලා කියනකොට නැහැ කියනවා. ඒක කියනවා කොටිදාද ආයෙත් මට තේරෙන්නේ නැහැ මේ දැන් මම කරාද කියනකොටත් නැහැ කිව්වා. අනුන් කරාද කියනකොටත් නැහැ කිව්වා. මමන් අනුන් දෙකම කියනකොටත් නැහැ කිව්වා. අදිච්චව නැහැ. නෑ නෑ ඊකට අදාළ හේතුවක් තියෙනවා. අදාළ හේතුව නිසා වෙන්නේ ඒකට අදාළ හේතුව જાතිය. ඔන්න ඒක අපිට තේරුම් ගන්න පුළුවන් මේ ජරා මරණ කියන එක. අපි අකමැති වුණාට අපිට එන්නේ ඒකට අදාළ හේතුව තියෙනකොට වළක්වන්න පුළුවන් මිනිසෙක් ලෝකේ නැහැ. මෙතනදී හරි විශේෂයක් තියෙනවා. ජරා ව්‍යාධි මරණ සයන්කතන් නෙවෙයි මොකද කැමති කිසිම කෙනෙක් කවදාවත් තමන්ගේ මරණය අපේක්ෂා කරන්නේ නැහැ. සීජී නසාගන්නේ කර. ව්‍යාධි මරණ ජාති ජරා ව්‍යාධි කවදාවත් කැමති වෙන්නේ නැහැ. නමුත් එනවනේ. ඒ වගේම අපිට කියන්න බෑ මම ජාතකිරුයි අම්මයි තාත්තයි. අම්මයි තාත්තයි තමයි මට මේ ජරාව දුන්නේ. අම්මයි තාත්තා තමයි මට ව්‍යාධිය දුන්නේ. අම්මයි තාත්තා තමයි මට මරණය දුන්නේ කියලා ඒ જાතියට හේතුච්ච අම්මයි තාත්තා පෙන්නන්නත් බෑ. මෙහර මොකද්ද මේ පෞවිදසල සින්දුවක් කටපාඩම් කරනවා. ඒ සින්දුවේ තියෙනවා මේ බැඳ ප්‍රේමී තරං හෙලු කඳුළු මහා සාගරේ සාමානයි ඔබ හඳා මේකින්න දුන්නේ ඔබ නේද අම්මේ කියලා අම්මට දොස් කියනවා. සින්දු රෙකෝඩ් වෙන්නේ නැද්ද මේක? ඉතින් ඒකේ ප්‍රේමයේ කැඩුවේ අම්මා. ඒක නිසා කියනවා මේ ගින්න දුන්නේ ඔබ නේද අම්මේ කියලා. ඒකට අපිට එහෙම කියන්න බෑ ව්‍යාධිය මරණය ජරාව අම්මා අප්පා දුන්නයි කියලා. ජාතියෙන් නම් අපිට හේතු කරන්න පුළුවන් අම්මයි තාත්තයි කියලා. ඊට පස්සේ කියන්න පුළුවන් උඹ හෝ අම්මයි තාත්තා දෙගොල්ලම එකතුලාද මේ කිරුවේ නැහැ. එහෙම නැත්නම් ආම්බෙටද වෙන්නේ නැහැ. ඒක සිද්ධ වෙන්නේ අදිච්ච සම්පන්නව නෙවෙයි. ඉදප්පච්චේ දායතිනේ ජාතිය තියෙන සක්කක් දාහකත් උඹට බේරෙන්න බෑ. ඉතින් ආසන්නම නොවැළැක්ක හැකිම උත් නයිසර්ගික උත් හේතුව ජාතිය මිලෝ යකෙක් පිළිගන්න කැමති නැහැ. කිසිම කෙනෙක් කැමති නැහැ මම මේ ලෙඩ වුණේ ඉපදිච්ච නිසායි කියලා දැනගන්න. අපි දන්නේ මට ලෙඩ වුණේ නියුමෝනියා බැක්ටීරියාක නිසායි කියලා මං කියන්නේ. ඒක ඕන් නැතුව මයි ළඟට ආපු එක හිතුවක් කරන් රහිලා ආවයි. එතෙන් බියා දරාවට යනකොට මරණයට යනකොට කවදාකවත් පිළිගන්න කැමති නැහැ. ඊට පස්සේ ජාතියට යනකොට ඊට වැඩි ටෝන් එක වෙනස් වෙනවා. ඒකෙදී අහනවා ජාතිය මේ ජරා ව්‍යාධි මරණයට හේතුන ජාතිය සයන්කතන්ද පරංකතන්ද සයන්කතම් පරංකතම් කියන දෙකමද අදිචම උපන්නද කියලා. ඉතින් ඒක නම් කියදගෙන අම්මයි තාත්තයි හිරුවයි කියලා. අපි දන්නේ අපිට ජාතිය ඇති උනේ අම්මයි තාත්තාම සාරිපුත්තු සාන්ත කියනවා. උඹට ඕන නේ සම්බ ගත්තත් නෙවෙයි ජාතිය. අම්මයි තාත්තයි එකතුලා කරපු ওই ජාතියත් නෙවෙයි මේ කතා කරන්නේ. දෙගොල්ලෝ එකතුලත් නෙවෙයි අහේතුකත් නෙවෙයි භවය තියෙන තාක්කල් ජාතිය නැති කරන්න බෑ. ඒ දෙක අනි ඒ දෙක තියෙන දකල් කොතනක හරි බලුහු ගොඩක කිරිපණුවක් කියලා හරි උපදිනවා. කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ අහනවා එතකොට ඒ ජාතිය ඊට පස්සේ භවය ගත්තොත් උඹ භවයට කැමැති වෙලා උඹ මෙහිල්ලාගෙන උඹේ හේතුයෙන් ආපේකද්ද? එහෙම නැත්නම් නැවුම් කර දෙයයන් ආන්සේ ඔකේ දෙය දීපේකද්ද? නැත්නම් දෙගොල්ලෙක් වෙලා කරපේකද්ද? නැත්නම් නිකන් අහම්බෙට වෙච්ච එකක්ද? උපදානේ තියෙනකම් භවයේ සිද්ධ වෙනවා. බකොතනක් හරි යමක් දැඩි කරලා අල්ලනවනම් ඒ තීන තාහකල් කැමති වුණත් අකමැති වුණත් ඒක කඩන්න බෑ. ඊට පස්සේ උපාදානිය කතා කරනකොට කියනවා ඒක උඹතු හුමනාවෙන් ගිහලා අල්ල බදාගත්තද මේක. එහෙම නැත්නම් කවුරු හරි උඹට මත් කරවලා කියලා අංජනමක් කවල වශියක් කවල ගිහලා අල්ලුවාද? එහෙම නැත්නම් දෙකමද? එහෙම නැත්නම් අදිච්ච සම්පන්නද? තණ්හාව තීන තාහකල් උපාදානිය වළක්වන්න බෑ. ආශාව තියෙනවා. ඊට පස්සේ කතා කරලා කියනවා තණ්හාව. ඉතින් ඒකට පෘථග්ජනය හිතනවා මේ තණ්හාව මම විසින් කරන්නක් කිය. කරුණාකරලා මතක තියාගන්න මේක මම විසින් කරන්නක් නෙවෙයි. එතනයි මේ ෆ්‍රස්ට්‍රේෂන් එක තියෙන්නේ. එතනයි මේ චිත්ත පීඩාව තියෙන්නේ. එතනයි මේ තමන තමන් ශාප කරගන්න. එතනයි මේ ගිල්ට් එක කියන එකක් තියෙන්නේ. ගිල්ට් එකක් කියන එකක් බෞද්ධයට ඕනකම නැහැ. මේ තණ්හාව මම විසින් කරන්න ලද්දක් නෙවෙයි. තණ්හාව අනු විසින් කරලද්දකොත් නෙවෙයි. තණ්හාව දෙගොල්ල විසින් කරලද්දකොත් නෙවෙයි. අහම්බෙන් පහල වෙච්චකොත් නෙවෙයි. ස්පර්ශයේ පවතින තාක්කල් තණ්හාව තියෙනවා. ගුතනකාරී ස්පර්ශය තියෙන තාක්කල් ඇහැට රූප දක්න තාක්කල් කවදාකවත්ම අපි කොච්චර අයින් කරන්න හදුවත් ඒක අයින් කරන්න බෑ. ඇහැට රූපයක් ගැටෙන තාක් ඛණ්ඩ සද්දයක් ඇහෙන තාක් මේ පංචේන්ද්‍රිය මෙච්චර විවෘතව channel පහක් තියෙන ටෙලිවිෂන් එක වගේ කොයි channel එක දැම්මත් වැඩ කරනවා. ඉතින් අපි channel එක බලනවා කටත් අරගෙන ඉන්න channel බලිලා තියෙන්නේ හේතු තියෙන එක කොහෙද තණ්හාවයින් කරන්නේ. ඉතින් අපි හිතනවා මේ ඒක කියන්න තුනත් කරන්නේ හොඳයි. මේ අරක මේක දාන දීපුවාම තණ්හාව අඩු වෙනවායි කියනවා. අර දාන මීට වැඩි හොඳයි මේක මීට වැඩි හොඳයි මේක මීට වැඩි හොඳයි තණ්හාව නැති වෙනවායි කියලා. නමුත් ඒ කොච්චර කරන්න ගියත් ඒ වස්තු තණ්හාව නැති වුණාට ක්ලේශ තණ්හාව අඩු වෙන්නේ නැහැ නේ. වස්තු කාමයේ අඩු වුණාට ක්ලේශ කාමයේ වැඩි වෙන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා ස්පර්ශය නතර කරන්න කොහෙද? ස්පර්ශය නතර කරන්න බාහිර අභ්‍යන්තර රූප සහ ඇහැ කන සහ නාසය මේ සද්ද ඒ කියන පහේ ගැටුම. ඉතින් අපි භාවනා කරන්න ඉඳගෙන ඉන්න වෙලාවක් අරගන්න ඒ ඉන්න වෙලාවේදී අපි මේකට ගන්න ඒකට කියන්නේ අනුග්‍රහ කියලා කියන්නේ ඇහැ වහ ගන්නවයි කියලා කියන්නේ ඒ මතින් එන දින ස්පර්ශ නැතර කරන ගන ලෝකේ තියෙන ලොකුම දානෙනේ එක පැයක් දෙක වහගෙන ඉන්නවයි කියලා කියන්නේ ඒ තුරින් දෝර ගලන්න පුළුවන් අනන්ත අප්‍රමාණ කෙලස් රාශියක් කෙලස් නැත් ස්පර්ශ කියන්නේ බුදු වැඩියෙන් එන්නේ එතනනේ ඒක නතරකරන සචේතනිකව එතන අපි ඇත්තක වහගෙන ඉන්නවයි කියලා කියන්නේ ඒක මනින්න පුළුවන් පිනක් නෙවෙයි මනින්න ඒ කියන්නේ මනින්න බැරි තරම් කෙලස් කපහැරීම දෙක සද්ද නැති තැනකට යනවයි කියලා කියන්නේ කැලිකට රින්ගනවයි කියලා කියන්නේ මෙච්චර මේ ලෝකයේ එළියට ගියාම දොදරන මොකද ස්ටීරියෝ මියුසික් දාගෙන දඟලන ලෝකේ ඉඳද්දී කැලිකට යනවයි කියලා කියන්නේ පුදුමාකාර කෙලස් රාශියකින් ඈත් වෙන ගැට උත්සාහය ඊට පස්සේ ගන්ධ රස දෙක අපි අභිරමණය කරන්නේ සාමාන්‍ය වාතයේ තියෙන දැනකට යනවා භාවනා කරන වෙලාවේදී අපි කතාත් කරන්නේ නැහැ රස බලන්නෙත් නැහැ ඊර්වසි කයෙත් හොඳට මතක තියාගන්න කයෙත් චේතනාපූර්වක සියල්ල නතර කරන්නයි අපි ලස්සනට වාඩි වෙන්නේ හිතල මතල අතපය හොල්ලන්නේ නැහැ හිතල මතල මොනවක්වත් කරන්නේ නැහැ ඒ නිසා කය තැම්පත් කරනවා මිශ්‍රී තින පිරමීඩේ වගේ නැත්නම් උඹහක් වගේ තියලා ඒ කියන්නේ සෙල්ලම් කැලිටික බලන්නේ බලන පුදුමාකාර ස්පර්ශ තෝගයක් කැපිල්ලක් නෙමෙතන කරන්නේ. මං හිතනවා භාවනාවේ මොනම ප්‍රතිඵලයක් නැතුණත් පැයක් ඉඳගෙන හිටපහා ලැබෙන මේ කුසලය කවදාකවත් ජන සමූහයක ඉඳගෙන සෙනඟක් ඉඳගෙන කරන්න බෑ. ලෝකේ තියෙන මොනම පින්කම කෙරුවක්වත් ඔයිට වැඩි අකුසල් සිද්ධ වෙනවා. ඔයිට ඉස්සෙල්ලි ස්පර්ශ සිද්ධ වෙනවා. ඔයිට තණ්හා සිද්ධ වෙනවා. ඔයිට උපාදාන සිද්ධ වෙනවා. ඒ නිසා තැනකට වෙලා ඇද්දක වහගෙන එක විදිහට ඉන්නවා කියන එක පවා සාමාන්‍ය බෞද්ධ වගේ පරිසරයක වඳිනවා. කවුරු හරි භාවනා ඉවිරියවෙන් ඉන්නවා වඳින වෙන මොකක්වත් නෙවෙයි. ස්පර්ශයෝ මේ තරම් කෙලෙස් ඇති කරන තණ්හා උපාදාන හරහා අන්නේ ස්පර්ශ අඩු කරන්න ගන්න උත්සාහයේ ඒ ඉඳගෙන තමමම දැන් මෙතන ඉන්නවා කියන තවත් ඕනනම් සන්තෝෂෙන්න කාරණාවක් හිත ඇකි හිත ඇතුළට ගන්නවා. බාහිරට යන්න දෙන්නේ නැහැ. ඒකට අපි කියනවා අන්තරාවර්ති කියලා, අභ්‍යන්තරාවර්ති. මේක සුවිශේෂී ජයග්‍රහණය. මම දැන් මෙතන ඉන්නවා කියන එකේදී ඒක උපමාවක් විදිහට කියනවා නම් ඒ විස බීජ ගැන වෙනකොට විද්‍යාඥයෝ ඉස්සෙල්ලාම අන්විච්ච හොයාගත්ත දවසේ ඒගොල්ල දැනගෙන තියෙනවා වතුරෙන් තමයි සීරම් විස බීජ වැවෙන්නේ, වතුරෙන් තමයි විස බීජ පැතිරෙන්නේ. ඒක නිසා වතුර කඳුලක් අන්විච්චට දාලා බලනකොට දැකලා තියෙනවා ලක්ෂ කෝටි ගණක් ඒක ඇතුලේ පුංචි 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 බීජ තියෙනවා. මේව අරහා භයානක ලෙඩ රෝග වෙන්න පුළුවන් කියලා. ඉතින් එක විද්‍යාඥයෙක් මයික්‍රොස්කෝප් එකක් අරගෙන එයා කරලා තියෙන දේ ඒ දවස්වල මයික්‍රොස්කෝප් කියලා කියන්නේ පස්සරයක් ලොක් කරන්න පුළුවන් 10 සැරයක් ලොක් කරන්න පුළුවන් ඊට වැඩිය ලොකු වෙවා තිබුණේ නැහැ. අපි ස්කූල් යන කාලේ තුන 40 සැරයක් ලොක් කරන්න පුළුවන්. ඒක ඒවා ඊටාම සුවිශේෂී වැඩවලට විතරයි පාවිච්චි කරේ. දැන් නම් තියෙන ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් 1000 සැරයකට ලොක් කරන්න පුළුවන්. මේ මයික්‍රොස්කෝප් එකක් ඇතුලේ විස බීජ සහිත වතුර කඳුලක් තියලා අනිත් තැන තිබ්බලු වැස්සෙන් වැටිච්ච වතුර කඳුලක්. එතකොට පේනවා මේ වතුර කඳුලේ විස බීජ නැහැ. මේ වතුර කඳුලේ දහසකුත් එකක් විස බීජ තියෙනවා. ඒ වයිතාම පුංචි ඒ වගේ ක්‍රියාකාරකම් අඳුරන්න බෑ. එයා මයික්‍රොස්කෝප් එක යට විස බීජ තියෙන වතුර කඳුලේ ඉඳලා නැති වතුර කඳුලට පින්සලින් ඉරක් අඳලා. ඒසොට එක විස බීජයක් මේකේ ඉඳලා පීනඟන අරකට ගිය ගමන්ම ඉර කපවලු. එතුණාර වතුර කඳුලේ පිරිසුදු වතුර කඳුලේ එක විස බීජයක් ගිහිල්ලා ඒක දිහා බලනකොට දැක්කලු මෙන්න මෙච්චර වෙලාගේක දෙකක් වෙනවා. මෙච්චර වෙලාගේ හතරක් වෙනවා. මේන්න මේ විදිහට වැඩෙනවා කියලා එවනස ඉස්සල්ලාම ඒ විස බීජ නැත්තම් ඔය මේ මම මතක නෑ ඒ සායන්ත කර මොකද්ද කියන්නේ කියලා පටන් ගන්න ගියේ එක විස බීජයක් කොට කරපු දවසේ. ඒ වගේ අපි කරන දෙන ලක්ෂිකුත් එකක් ස්පර්ශය ඉන වෙලාවේදී අපි කොටු කරන ස්පර්ශය කාය සම්පස්සේට පමණයි. චක්කු සම්පස්සනේ, සෝත සම්පස්සනේ, ගාහන සම්පස්සනේ, ජීව සම්පස්සනේ, කාය සම්පස්සේට පමණක් කොටු කරනවා. මේ නිසා අපි කියන සද්ද නැති, ගන්ධ රස නැති, බලන්නේ නැති තැනකට යන්නේ කියලා. ඒක කොටු උණයි කියලා දැනගන්න පුළුවන් වෙන්නේ ආස්වාද පස්සහට හිත ගියා නැත්නම් මම දැන් මෙතනට හිත ගියා. මේක පුදුමාකාර විදිය සොයා ගැනීමක්. ඊට පස්සේ ඒකට පූර්ණ සතිය යොදාගෙන ඉන්නකොට අපි දිග කතාව කෙටි කරන්නේ තමු මේ ආස්වාද ප්‍රසආසී ස්පර්ශයත් ඉවර වුණයි කියලා. දැන් මොකද වෙන්නේ? දැන් ඒ චිත්තක්ෂණයේ වේදනා, චේතනා, පස්ස, සංඥා, මනධිකාර මොකක්වත් නැහැ. ආහන ඒ චිත්තක්ෂණයට එනකොට අපිට තේරෙනවා මේසා විශාල දෝරේ ගලාගෙන යන මේ ස්පර්ශ රාශිය, මේ තණ්හා රාශිය, මේ උපාදාන රාශිය, මේ භව රාශිය, මේ ජාති රාශිය, මේ ජරා මරණ ව්‍යාධි සෝක පරිදේව දුක්ඛ දෝමනස සේරම නතරුණා කියන එක බුදුරජාණන්සේ එහෙම සඳහන් කරනවා. යම් තැනක මේ ස්පර්ශව සංසිඳුණා නම් එතනින් ඒ පරිසම්පද සේරම කඩලා ගියා. නමුත් අපිට බය හිතෙනවා. නමුත් අපිට අසරණකම හිතෙනවා. නමුත් අපිට පාළු ගතිය දැනෙනවා. නමුත් අපිට වැරදුණයි කියලා හිතෙනවා, සැකයක් එනවා. ඒ නිසා මේ ලැබිච්ච මේ ස්පර්ශයන්ගේ සංහිඳියාව හරහා මේ ලැබෙන දේ අනුමෝදන් වෙන්න දන්නේ නැත්නම් ලැබුවට ඒකේ ආනිසංස නැහැ, බුද්ධියක් නැහැ. ඒ නිසා හොඳට කමඨාන සුද්ධ කරගෙන අපි මේ විදිහට සංසිඳුණට පස්සේ හිතා ගන්නවා මේ එක චිත්තක්ෂණයක් දැන් ලැබුණා, දෙකක්, තුනක්, විනාඩියක්, දෙකක්, තුනක්, පැයක් ආදී වශයෙන් පවත්නකොට ඒ ස්පර්ශයන් නැති තැනක යත් නාමංච රූපංච අතීතං උපරුජ්ජති. පඩවියාපෝ තේජෝ වායුන්ගේ කම්පන චංචල ගති, බර හැල්ලු ගති මොකක්වත් නැහැ. ආසස් ප්‍රසස් තියෙන බව දන්නේ. ඒක අඩු වෙලා යනවා. ඊගාට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර අඩු වෙනවා. ඉතින් ඒකට යත්ත නාමංච රූපංච අතීසං උපරිච්ඡති. පටිකං රූප සංඥාච එත්තතේ චිච්ඡතේ ජට. එතකොට ගැටෙන්න දෙයක් නැහැ. පටවියාපේ තීජු ඇවිල්ලා මේ මම පටවි මම ආස්වාසි මේ ප්‍රසවාසි කියලා කියාපෑමක් නැහැ. රූප සංඥාව රූප සංඥා කියලා කියන්නේ ආකාර ලිංග නිමිති උද්දේශ මොකුත් නැහැ. එතෙන්දී සම්පූර්ණ හරියට මහමුද මලට කඩුවෙන් කෙටුවා වගේ කපාගෙන බහිනා එක චිත්තක්ෂණයක මේ ඇතුළත පිටත ගැට. ආනේ චිත්තක්ෂණයේදී ඒ නාම රූප සංසිඳුනොත් විඥාණයට කොක්ක ගන්න බෑ. විඥාණේ කොක්ක ගන්න නාම රූප තියෙනවා. නාම රූපට කොක්ක ගන්න විඥාණේ තියෙනවා. ආනේ මේ චිත්තක්ෂණය මේ ආනාපාන සති භාවනාවේදී පස්සම්බයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්ඛති පස්සම්බයං කාය සංඛාරං පස්ස සිස්සාමිති සික්ඛති කියන තැනට මෙතෙන්ට මේක දෝ මේ සරුවචන අපිට ගෙනියන්න හදන්නේ කියන එක තේරිලා මට මේක පුළුවන්නේ මට මේක දියුණු කරන එකනේ තියෙන්නේ මට මේක බෞලීගත කරන එකනේ තියෙන්නේ කියලා යෝගාවචරය පළවෙනි වතාවට නැත්තම් පළවෙනි අභියෝගතා පරීක්ෂණයේ වශයෙන් ඒ ආනපන හොඳටම සංසිඳුණාට පස්සේ ඒක යට මොනවද තේරෙනවා නිකන් කම්පන චංචල වගේ. ඈතින් තියෙන ඕනනම් ශබ්ද පැත්තක තියෙන ඕනනම් හිතවිලි. කය තියෙන බවටත් පහුවෙනකොට ලකුණු තියෙන නමුත් එකක්ක පළවෙන බීජ නෙවෙයි. ඒවා බොල්. ඒවා කොඹ. ඒවා හිස්. අන්නේ හිස් භාවයේ කොඹ භාවයේ ඒක එහෙමම තියෙද්දි සතියෙන් හොඳවට මේක සමාදන් වෙලා ඉන්න තාක්කල් පේනවා. ඒක උපමාවට කියනවනම් thinker මැස්මෙන් මහනවා බොබින් එකේ නූල් නැහැ. මැස්ම යනවා. යටින් කොක්ක වදින්නේ නැහැ. ඉතින් ඒකට මැහෙනා වගේ පෙනුනට රිදු පුට්ටු වෙලා නැහැ ගලවපු ගමන් රිද්දයින් වෙනවා. ඉතින් ඒ චිත්තක්ෂණේ අර යටින් එන කොක්ක යටින් ඇවිල්ලා වදින මේ යටි හිතේ කෙරෙන මේ විඥාන නාම රූප දෙකේ දියසුලිය ජවය කැඩිලා එනේන චිත්තක්ෂණය වළංගු කිරීමේ එනේන චිත්තක්ෂණය සමාජිකත්වයේ ලබා දීමේ ක්‍රියාවිය තාවකාලිකව බලමරන්න පුළුවන් විසමරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේක හොඳටම ඇති කියලා කෙනෙකුට තමන්ගේ ජීවන දර්ශනය කරගන්න. මේක අරගෙන හැමදාම ශක්ති ප්‍රමාණයෙන් බලන්න ඕනේ. සද්ද ආවට ඕකට ප්‍රතික්‍රියා කරන්න යන්න එපා. රූප පෙනුනට ප්‍රතික්‍රියා කරන්න යන්න එපා. හිතවිලි ආවට ඌ මම මාගේ කියාගෙන ඌගෙන සැලසුම් හදන්න යන්න එපා. චේතනා මොන දේ ආවත් ඌ යෝජනා මාසයෙන් ලක්ෂයක් තිබ්බට ප්‍රශ්නයක් නැහැ. ඉස්තිර කරපුව ගමන් ඌ සභාගත වෙනවා. ඉස්තිර කිරීම වෙන්නේ අර විදියට ඒකට ප්‍රතික්‍රියා කරන්න යාම නිසා. ඒ නිසා සමහර ප්‍රශ්න සර්වඥයන්සකින් අහලා තියෙන සර්වඥයන්ස උත්තර දීලා තියෙන මේ ප්‍රශ්නට උත්තර දුන්නොත් මම ආත්මවාදයට වැටෙනවා නිසා මම ප්‍රශ්න බහැර කරනවා කියන. මොකද මේ ප්‍රශ්න දෙපැත්ත කැපෙන ප්‍රශ්න. නැසිකන මේ ප්‍රශ්නේ වැරදි මූලකින් ඇවිල්ලා තියෙනවා. මේකට ඕ කිව්වත් නැති කිව්වත් දැන් අපි මේ කෙල්ලෙක්ගෙන් කියලා හැව්වොත් ඔයාමයිත් එක තරහද කියලා. ඕ කිව්වත් නැහැ කිව්වත් අහුවෙනවනේ. ඒක කියන්නේ මොකද්ද? අපි අල්ලා හිටියේ නැහැ නේ තරහ වෙන්න කිව්වම ඉවරයි ප්‍රශ්නේ. මෙතන දැන් නැති ලස්සන කෙල්ලලා නේද? ඔයා මයිත් එක තරහද කියලා ඇහුවොත් එමේ. ඕ කිව්වනම් ඉසල තාරිලා ඉඳලා. නෑ කිව්වනම් දැන් ප්‍රේමේ. උත්තර දෙන්න දෙන්නේ නැහැ. අපි ඉසල යල්ලා ඉතේ නැහැ. එහෙම නැත් ලෝකේ තියෙන හරියක් තියෙන ඔය වයා තරහද ප්‍රශ්න තමයි. හැම කෙනෙක්ම සප දුක්කම සන්ට එනවා. ඔය ලියුල් ලියන ඔය හැම මගුලකම තියෙන්නේ පවුරු ගාලා බහන්න දැන් මයිත් එක යාළුද. කොයි වෙලාවෙත් තට්ටු කර කර ඉන්නෝනේ යාළුවා. ඉතින් මෙතන තේරුම් අරගන්න ඕනේ මේ යෝජනාව කොච්චර බලවත් වුණත්, ප්‍රියජනක වුණත්, සිද්ධි සම්පන්න වුණත්, මේ 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 සිද්ධි බහුල වුණත් තමයි මේකට කොක්ක දාන්න නැතුව හිටියානම් ඒ මොනම යෝජනාවකටවත් බලයක් නැහැ. ඒවා සංයෝ සංසේචනයේ වෙච්ච නැති බිත්තර අපි බෞද්ධ බිත්තර කතාව දන්නවද? බෞද්ධ විතර කියලා කියන්නේ ඔය පාම් කුකුළු ඇති කරන්න ගත්තට පස්සේ කිකිලිය විතරක් කූඩුවර දාලා හදන කුකුලෙක් නැතුව. ඔය වයිට් ලෙගෝන් කියන කිකිලිය ආවට පස්සේ අවුරුද්දකට ඒකේ අවුරුද්දට දවස් 300 දෙන් 220ක් විතර දානවා. අනිත් උන් දාන 180 190 220ක් පිටර දානවා. උන්ද කරන්නේ පිටර දාන්නේ උන් දවසේ දිවා කාලේ වැඩි වෙච්ච තරමට. ඒ නිසා හතරට නම් පහට නම් ඉරපායන්නේ හතරට ලයිට් එකක් දානවා. ඒසර කිකිලි හතරට ඉරපායනවා කියලා පටන් ගන්න වැඩි පටන් ගත්තාම 220ක් පිටර දානවා. කුකුලෙක් නැති නිසා ඒ පිටර කෑවට පව් නෑ. ඒවෙ බෞද්ධ පිටර. ඒක ඔය අපි හිටපු කාලේ තිබුණ දෙල්ලමක් ඔය අපි පුංචි කාලේ තිබුණේ තමයි බෞද්ධ පිටර සංසීචනේ වෙලා නැහැ. ඉතින් ඔක්කොම බෞද්ධ පිටර කරන්න පුළුවන් ඔය කවුරු මොන જાතියෙන් යෝජනාවක් ගෙනාවත් ඒ කියන්නේ මාර්යා ගෙනාවත් කෙලස් වලින් ගෙනාවත් අල්ලපු ගෙදර ගෙනාවත් විරුද්ධ පක්ෂෙන් ගෙනාවත් ඒ යෝජනා ඉෂ්ටිර කිරීමේ කටයුත්ත අපේ තියෙන මානවයිකවාසිකම. අනේ එතනදී ඒ යෝජනා ඉෂ්ටර වෙන්නේ නැති සත්‍යපත්‍ර අනේක යෝජනාවක් විදිහට තියේ. ඒක හොඳටම දකින්න පුළුවන් තැන තමයි හොඳට ආනබන සංසිඳනාම සද්ද නැතුව නෙවෙයි. ආහන කෙනෙක් නැහැ. හිතවිලි නැතුව නෙවෙයි. ඒ හිතවිලට එන්න කියලා බලන මේක රාගද ද්වේෂද මොහොද කියලා මයින් කෙනෙක් නැහැ. මේ කය තින බවට වේදනාවක් නැතුව නෙවෙයි. මමතුලට තැවෙන කෙනෙක් නැහැ. ආනබන තියනද කියලා අයියෙන් හුස්ම ගත්තොත් නැතුව නෙවෙයි. අවුස්සන කෙනෙක් නැහැ. එතකොට මොකද වෙන්නේ? ඔක්කොම වඳ වෙනවා, ගබ්ස වෙනවා, ලැත්තන ලොප් වෙලා යනවා. මේක දවසක් කරලා මදි දෙකක් කරලා මදි පුළුවන් තරම් කරලා බලන්න ඕනේ. මේ විදිහට යෝජනා මට්ටමේ නාම රූප ආවට විඥානේ කොක්ක ගැහුවේ නැත්තම් මේ නාම රූප පැලවෙයිද? ඔක ඉඳගෙන විතරක් කරලා මදි. ශක්මනීජිත් කරලා බලන්න ඕනේ. පලාලියන කොටත් කරලා බලන්න ඕනේ, කාල් ගන්න කොටත් කරලා බලන්න ඕනේ, පොල් ගන්න කොටත් කරලා බලන්න ඕනේ, ඩ්‍රයිවිං කරන කොටත් කරලා බලන්න ඕනේ. ඒක කරනකොට තේරෙයි මේ සර්වඥාන්සේගේ මේ සමීකරණය ආවල් තැන වළංගු නැහැ කියලා, ආවල් වෙලාවේ වළංගු නැහැ කියලා, ආවල් කෙනාට වළංගු නැහැ කියන එක සාර බහුමයි. සර්ව ව්‍යාපී. නමුත් අපේ කියන අර විඥානේ ස්ථිරයි, නාම රූපේ ස්ථිරයි, මේකේ හොඳ එක ගන්න ඕනේ කියලා මේ මුකක් හරි කොක්ක ගහ ගන්න හදන ගතිය, ඒක තන්නිකරයේ කුප්පන ගතිය, නොයවසනාසුළු ගතිය, අපේ යුනිවර්සිටි උන් අපි කියන්නේ පැනලා දෙනවායි කියලා. පැනලා දෙන ගතිය තමයි කෙලස් කියන්නේ. මේ දේවල් ඇවිල්ලා තියෙන පමණින් අපි මොකක් හරි අකල්ලාගෙන ඒ අර යටින් කොක්ක දාන යටින් බොබින් එකෙන් නූල දාගත්ත කරනවා. ඒක ස්පර්ශයක් වෙනවා, තණ්හාවක් වෙනවා, උපාදානයක් වෙනවා, භවයක් වෙනවා, ජාතියක් වෙනවා, ජරාවක් වෙනවා, මරණයක් වෙනවා, දුක්ඛ සෝමනස්ස තොප්ප සීරම වෙනවා. අර අර මේ නියපොත්තෙන් කඩන්න පුළුවන් තැන කඩාපු ගම ආයේ ගහක් වෙලා පුරෙන් කපන්න දෙයක් නැහැ. ඒක නිසා විඥානීය කියන එක නාම රූපයෙන් ඉස්තිර නොවුනොත් ඒ විඥානේ අනිදස්සන වෙනවා, අපපතිත්‍ිත වෙනවා. ඒ විඥානයේ බුදුරජාණන්සේ අපපතිත්තං අපවත්තං අනාරම්මණං කියලා සඳහන් කළ දෙන නිසා කෙනෙකුට නිවන් දොරටු තුනක් බුදුහාමුදුර සඳහන් කළා තියෙනවා. අප්පනිහිත ශුඤ්‍යත අනිමිත්ත කිය. ඉතින් ඔය භාවනාවේදී වෙන්නේ නිමිත්ත අනිමිත්ත වෙන එක. අපි නැවතත් මතක් කරනවා, මේ නිමිත්ත තමයි ආකාර ලිංග නිමිති උද්දේශ වශයෙන් අපි හොඳට පෙන්වලා දෙන මේ ආස්වාසි මේ ප්‍රස්වාසි බලන ඉන්නකොට ඒක ගෙවෙනවායි කියලා කියන්නේ ඒක අනිමිත්ත බවටපත් වෙනවා. ඒ කියන්නේ හොඳටම පේනවා. සංතාරයක් කාලයක් අපි කෙලෙස් වැව්වට මේ ආනාපාන සංසිඳ තරම් චුට්ටි කාලයක් ඇතුළත කෙලෙස් කපන්න පුළුවන්. බුදුහාමර කියලා තියෙන දීර්ඝ වශයෙන් නම් දවස් 7ක් යයි කියලා. අති දීර්ඝ වශයෙන් අවුරුදු 7ක් යයි කියලා. හැබැයි මජ්ක්‍ධිමනිකාය සඳහන් කරන උදේම පණීඩේ දන්න හැන්දනකට කපන්න පුළුවන් කියලා. ඒ කපනා කියන්නේ නිවන් දකින්න කියන එක නෙවෙයි, නිවන් දකින්න පුළුවන් කියන එක. ඉවන් දකින්න පුළුවන් කියන කේ නිසා ඒ මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ සාර්පුත්තු සාංශයට සඳහන් කරනවා, ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේට 36 ආකාරයකින් වඳිනවා. ඔන්න ඔබ වහන්සේ වගේ මේ විඥාණය විරාග නිසිත, නිරෝධ නිසිත, නිරෝධ නිසිත, විරාග නිබ්බිදා නිරෝධ නිශ්චිත විතර කතා කරන මිනිහට තමයි ස්වාමීන් වහන්සේ ධම්ම කතිකයි කියන්න ඕනේ. මම ඔබ වහන්සේට ජාති ජරා මරණ විරාගය නිබ්බිදාව නිරෝධයේ පිණිස දේශනා කරපු නිසා මම ඒකටත් අඳිනවා. ඔබ වහන්සේ ජාතිය විරාග නිරෝධ නිබ්බිදාවට අනුව දේශනා කරන නිසා ඒකටත් ධර්ම කතික වශයෙන් වඳිනවා කියලා 36 පොලක 12 ආකාරයක් ඔබ වහන්සේ ධර්ම කතික වශයෙන් මං වදිනවා. ඊට පස්සේ මේක දැනගෙන මේ අනුව කටයුතු කරන මිනිහට තමයි ධම්මානුධම්ම ප්‍රතිපන්න කියලා කියන්නේ. ධර්මයේ අනුව ජීවත් වෙනවා කියන්නේ ඔබ වහන්සේට ඒකටත් මං වදිනවා. කවදා හරි ස්වාමීන් වහන්සේ මේක අවබෝධ කරපු නිහර තමයි මේ පටිච්ච සමුප්පන්න වශයෙන් නැත්තම් ධිට්ඨ ධම්ම වශයෙන් නිබ්බාණප්පත්ත කියන උභාන්තර ඒකටත් වඳිනවා මම. උභාන්තර මේ තුනම කරලා තිනවා 12 පොලක 36 පොලක වඳින්න ඕනේ කිය. ඉතින් මේ විස්තරේ ගෙනල්ලා විස්තර කරන ඒ ස්වාමීන් වහන්සේ කටුකුරුඳ ස්වාමීන් වහන්සේ කියනවා අපේ ශාසනය මේ ටික නැති වෙලා කොච්චර කල්ද කියලා. අද බණක් කියනකොට කවුද මේ ජාති ජරා ව්‍යාධි මරණ වල විරාගයේ Nirodhe saha Nibbida පිළිබඳ කතා කරන්නේ. දැන් කරන්න හදන තියෙන හොඳ තැනක උපදින්නේ කොහෙද? මේකෙන් මැරිලා දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝකේ චාතු මහරජිකට වැඩිය තාවතිංශය හොඳයි. තාවතිංශයට යාමේ හොඳයි. යාමටදී සුයාමේ හොඳයි. ඊට වැඩිය හොඳයි පරිනිම්මිත වාසවත්තේ නිම්මිත නිම්මානරතේ පරිනිම්මිත වාසී ඊටත් වැඩිය හොඳයි බ්‍රහ්ම පාරිසජ්ජේ. ඉන් පොලි මාරි ගැසලා කියනවා මෙතෙන්ට යනවට වැඩිය මට පොඩි ගාණක් දීපන් මෙතෙන්ට යන්න හැම මන්ත්‍රීතුමාගේ ලියුම හදලා දෙන්නම් කියලා. ඉතින් මේ හැම තැනම විකුණන්න තියෙනවා. ඉතින් එක එක කාණ්ඩ වෙලා දෙනවා ඔතන ඉන්නේ මෙතෙන්ට යන්න මම පාර කියලා දෙන්න. කවදාකවත් මේ භවේ කඩන පැත්ත මේක පිළිබඳ නිබ්බිදාවක් කියන පැත්ත මේක පිළිබඳ විරාගයක් කියන පැත්ත නිරෝධයක් කියන පැත්ත කතා කරන්න නිසා ආව ගල්ජිය පණ්ඩිත ස්වාමීන් වහන්සේ තින්න කාලේ කියනවා දැනටත් හරියට බන වගේ මොනවද කට්ටිය කියනවලු ඒකකවත් නැහැ නිබ්බිදාවක් ඇති කියන්නේ ඒක කරන්න පුළුවන් තරම් මේ භවයේ ආශාව ඇති කරන ඒ වගේම විරාගය නෙවෙයි රාගය ඇති කරන නිරෝධය නෙවෙයි හටගන්ම ඇති කරන බන තියෙනවා ඉතින් ඒවට බන නෙවෙයි කියන්නේ බයිලා කියලා බන නෙවෙයි ඒ නිසා මේ ඒ විඥානය ආදී මේ සියලු ධර්මයෝ භංගුර බවත් ඒවත් මේ සවිවර දේවල් බවත් ඒ බව කතා කරලා තේරුම් අරගෙන එහෙම ධම්මානුපති ධම්මාන ධම්ම ප්‍රතිපදාය කවුරු හරි ඉන්නවනම් ඒ මට පුද්ගලිකව මට තේරෙන එක නිවන් දකින්න ඕනේ නැහැ. ඒ දැනගනින්න ඇති. ඒ ධම්මාන ධම්ම ප්‍රතිපදාවට ඒ තරම් යන මිනිස්සයාට ඒක මේ අද්දකලා ඒ තෑග්ග ලැබෙන්න ඕනේ නැහැ අපි මෙතෙක් කල් හිටියේ කොහෙද මොකද කරේ දැන් මේ මොකද කරන්න කියන දෙක මේ පරිවර්තනය වීමට මේ විඥානපච්චය නාම රූපං කියන එක තමයි ගොඩක්ම මම මේක අවධාරණයෙන් කියන ප්‍රඥා භාවනා කරනාට වැදගත් සම්දිස්ථානය. එතෙන් විපස්සනා භාවනා කරන ප්‍රඥා විමුක්ති ලබනාට මේක වැදගත් සම්දිස්ථානය. නමුත් සමහර විටක සද්ධාවෙන් කටයුතු කරන සමතයෙන් කටයුතු කරන නැත්තඳ තණ්හාව දැන් අල්ලගත්තාම ඇති. ඒ නිසා ජාති දෙකක් ඉන්නා මිනිස්සු ලෝකේ චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියලා ප්‍රඥා විමුක්ති ඇයිට මේක තේරෙනකොටම ඒකෙන් සම්පූර්ණ තමන්ගේ ජීවන රටාව සංසාරේ තමන් කරන හැම කටයුත්තක්ම අනුංගික කරන හැම ගණතිනුවක්ම මේක හරහා තේරෙන පටන් ගන්නවා. ඊට පස්සේ ඒක නිකන් අරියට මේ වැලියෝලින් අද මාලිගාවක් වගේ ඕක මේ ලයිසන් කරන්නයි පේන් කරන්නයි යන්නේ දන්නවා මේක බොල් බව. ඊට පස්සේ ඉමීඩියට් ගැලපෙනවා. නමුත් ඒක විතරක්ම නෙමෙයි තියෙන්නේ. ඊට අමතරව මේ තෘෂ්ණාව ගෙවන් කිරීමේ චේතු විමුක්ති හරහා යන ක්‍රමයක්ත් තියෙනවා. නමුත් මේ කොටස ඊ තේරවාදී අර්ථකතනයේ ගිලී යෑම සිංහලයට තරම් නොවන තරම්. මේක අත්‍යවශ්‍ය කොටස මේ භාවනාවේ මේ දේශනේ තියෙන හරිම දිදුලන හරිම රැඩිකල් වාදී හරිම විප්ලවීය දෙයක්. ඉතින් ඒ නිසා මේ සම්මතයක් රකින්න කෙනාට එහෙම නැත්නම් දිගට පැවතීමක් කරගෙන යන්න කරන්න මාදි. ඒ නිසා මම කියන්නේ ඔක්කොටම මේක තේරිය යුතුයි තේරෙනවා තේරේවා කියලා. මොකද සමහරුන්ට ඒකම තමයි රසය තමයි එහෙම නෙවෙයි. නමුත් දෙගොල්ලේ කොයි කොල්ලන්ට හරි කමන්නේ මේ බුදු දානහාසිකේ දේශනාවේ තියෙන දේශනා විලාස එහෙම නැත්නම් ඒකේ විචිත්‍ර භාවයේ තේරුම් ගැනීමේදී අපිට තව කරගෙන ගිය වැඩි උත්තරහැර කම්මැලි නොවි නැවත නැවතත් ඒක කරන ධෛර්යයක් ඇති වෙන නිසායි මේවා මතු කර දෙන එක වටිනාකමක් තියෙන්නේ. ඒ නිසා එවැනි මතු කර ගැනීමක් මේ ධර්මෙම සිද්ධ වේවා සිද්ධ වෙලා තමන් කරගෙන යන වැඩි අත්තනර දිගට කරගෙන යන්න ශක්තිය ධෛර්යය බලය පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.